තමන්ගේ හුස්ම ඇතුල් වෙන පිට වෙන හරියට අවධානය යොමු කරන්න. ඒ හරහා හුස්ම ඉහළ යන ගතියක් දන්න. පහළ යන ගතියක් දන්න. ආයි ඉහළ යන ගතිය දන්න. පහළ යන ගතිය දන්න. ස්වභාවයට හිත තියාගෙන ඉන්න. ඉහළ යන ගතියක් දන්නවා. පහළ යන ගතියක් දන්නවා. ඉහළ යන ගතියක් දන්නවා. පහළ යන ගතියක් දන්නායි. ඇතුල් වෙන පිට වෙන හරිය එක තැනකට අවධානය යොමු කරගෙන ඒ දිහා බලාගෙන ඉන්න. දැනෙන ස්වභාවයේ දිහා. හුස්ම ඉහළට යන සියුම් ස්වභාවය දන්නවා. ඒ හරහා හුස්ම පහළට යන ඒ සියුම් ගති ටික දන්නවා. මොකද හිතන්නේ නැහැ එතෙන්ට සිහිය තියාගෙන ඉන්න. ඒකට තමන් දන්නවා මේ මොහොතේ ඉහළ යන ගතියක් තියෙනවා නම් ඒ බව දන්නවා. පහළ යන ගතිය තියෙනවා නම් ඒ බව දන්නවා. ආයි ඉහළ යන ගතිය තියෙනකොට ඒ බව දන්නවා. පහළ යන ගතිය තියෙනකොට ඒ බව දන්නවා. ඒක හිතනවා නෙමෙයි අවධානය තියාගෙන ඉන්නවා. ඉහළ යන ගතියටත් සිහිය තියෙනවා පහළ යන ගතියටත් සිහිය තියෙනවා. එහෙම එහෙ ගියොත් ආයේ අවධානි ගන්නවා හුස්මට. ඇතුල් වෙන ගතියටත් අවධානි තියෙනවා. පිට වෙන ගතියටත් අවධානි තියෙනවා. හුස්මටම අවධානි තියාගෙන ඉන්න බලන්න. හිත එහෙම එහෙ යනකොට ආපහු මතක් කරලා ඉදැනීම මතක් කරන්න. එතකොට එතෙන්ට සිහිය තියෙනවා. එතෙන්ට හොඳට අවධානය යොමු කරගන්න. හිත එහෙ මෙහෙ ගියා කියලා දැක්කොත් ආයේ අවධානය යොමු කරගන්නවා. වෙන දේවල් මතක් වෙනකොට ආයේ ආයේ හුස්ම සිහිපත් කරන්න ඕන. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. තමන් බාහිර දෙයක් ගැන දැනගත්තොත් ඒක දැනගත්තේ කොහොමද කියලා බලන්න. ගත් වෙලාවට ඇහෙන ශබ්ද නිසා අපි දැනගන්නවා. ෆෑන් එකේ ශබ්දය ඇහෙනවා. ඒක ෆෑන් එකේ ශබ්ද කියලා දැනගත්තේ කොහොමද? ශබ්දයක් ඇහෙනවා. සෝතායතනෙ. ශබ්දේ ෆෑන් එකක් නැහැ. එහෙනම් සෝතායතනෙන් අරන් දුන්න ශබ්දෙ ගැන කල්පනා කරලා මන ආයතනෙන් හිතලා තමයි ඔක ෆෑන් එකකින් එන ශබ්දයක් කියලා දැනගත්තේ. එහෙනම් හිතෙන් තමයි කිව්වේ ෆෑන් එකක් කියලා. එතකොට ෆෑන් එකක් කියන රූපය හිතට පේනවා. ෆෑන් එකක් කියන රූපය හිතට පේනවා. එනා ඔය පේන්නේ හිතෙන් හදපු දේ නේද හිත දැනගන්න. හිතෙන් හදපු දේ හිත ඇතුලේ. හිතෙන් හදපු දේ හිත ඇතුලේ ගතියක්. ඒක එළියේ තියෙන්න බෑ. එනා එළියේ තියෙන ෆෑන් එකක් කියලා අපි විශ්වාස කළේ පරණ පුරුද්දට, ලෝකෙට අයිති පුරුද්දට, මෝඩකමට. දැන් දැනගත්තේ ඇහුණ ශබ්දය ගැන කල්පනා කිරීම තුළ. කල්පනා කරනකොට හිතෙන් හදපු දෙයක් තමයි හිත දැනගත්තේ. එහෙනම් ඒක එළියේ තියෙන්න බෑ. හිතෙන් හදපු දෙය තමයි දැන් හිතට පෙනිලා තියෙන්නේ. හිතට පෙනුනේ දේ හිත ඇතුලේ. ඇහැට පෙනුණා නෙවෙයිනේ, හිතටයි පෙනුනේ. එහෙනම් හිතෙන් හදපු දෙය තමයි හිත දැනගත්තේ. ඔක එළියේ තියෙන ෆෑන් එකක් කියලා බාරගත්තේ ලෝකෙට අයිති පුරුද්දට, නැත්තම් මෝඩකමට, ඇත්ත ඇති හැටි නොදන්නකමට. ඇහුනේ ශබ්දයක්. ශබ්දය ගැන කල්පනා කරපු නිසා තමයි ෆෑන් එකක් කියලා දැනගත්තේ. එනවා ඒක හිතෙන් හදපු දෙය හිත දැනගත්තා. එළියේ තියෙන්න බෑ. ආයේ හුස්මට අවධානය ගන්නවා. ඉහළ යන ගතිය දැනෙනවා. පහළ යන ගතිය දැනෙනවා. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. තවමනාහරි ශබ්දයක් ඇහිලා එළියේ දෙයක් දැනගත්තොත් අර විදියට පෙන්නලා දෙන්න. ඇහුනේ ශබ්දයක් විතරයි. ශබ්ද රූප නැහැ. සෝතායතනෙන් අරන් දුන්නේ ශබ්ද සංඥාවක් විතරයි. ශබ්ද සංඥාවේ රූප නැහැ. ඒක ගැන කල්පනා කරලා තමයි ඒකට අදාළ රූපයක් හැදුවේ. ඒක හිතෙන් හදපු දෙය හිත දැනගත්තා. ඒක බාහිර දෙයක් කියලා බාරගත්තේ අපේ මෝඩකමට. හිතෙන් හදපු දෙය හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැතිකමට. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. ශබ්දයක් ඇහෙනකොටම එළියේ දෙයක් දැනගත්තොත් ඒ විදිහට හිතට ඇත්ත පෙන්වලා දෙන්න. ඇහුනේ ශබ්දයක් විතරයි. ශබ්දේ රූප නැහැ. ඒකට අදාළ රූප ටික හිතෙන් නැහැදුවේ. එනවා හිතෙන් හදපු දෙය හිත දැනගත්තා. ඒක එළියේ තියෙන විදිහක් නැහැ. ඔක හිත ඇතුලේ වැඩන්නේ. එළියේ තියනවා කියලා විශ්වාස කළේ මෝඩකමට. අර වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා වගේ තමයි. හිතෙන් හදපු දෙය හිත දැනගෙන පරණ පුරුද්දට හිතන ඔය දැනගත්තේ එළියේ තියෙන දෙය කියලා. ඒක මෝඩකමට. ඇත්ත මතක් කරලා දෙනවා. ආයේ හුස්මට අවධානය ගන්නවා. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. කුරුල්ලෙක් කෑ ගහනවා. අපිට හිතෙන්නේ එළියේ ඉන්න කුරුල්ලා කෑ ගැහුවා එකයි ඇහුනේ කියලා. මේ වුණාට සිද්ධ වුණේ සෝතායතනෙන් සබ්දයක් ඇහුණා. ශබ්ද සංඥාව විතරයි කනට අරන් දෙන්න පුළුවන්. සබ්බ සංඥාවේ කුරුල්ලා කියන රූපයක් නැහැ. එහෙනම් සබ්ජෙක්ට් අනුව කල්පනා කරනකොට තමයි කුරුල්ලෙක්ව සිහි වුනේ. එහෙනම් හිතෙන් හදපු කුරුල්ලව හිත දැනගත්තා. ඌ එළියේ ඉන්න විදිහක් නැහැ. එළියේ කියලා හිතුවේ අපේ පරණ පුරුද්දට, ලෝකෙට අයිති පුරුද්දට. දැන් සිද්ධ වුනේ සබ්ජෙක්ට් අනුව කල්පනා කළා. කල්පනා කරනකොට හිත හදපු දේ හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩ. මේක බාහිරයකට සම්බන්ධයක් නැහැ මේ දැනගත්තු ස්වභාවය. ඒ දැනගත්තේ එළිය දෙයක් කියලා විශ්වාස කරන්නේ මෝඩකමට, අර වතුරට එබෙන බල්ලගේ මානසිකත්වයේ. හිතෙන් දැනගත්තු, හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා කියන තැන සිය නවන නැතිකමට තමයි වතුර බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ. ඌව තමයි මං දැනගත්තේ කියලා විශ්වාස කරන්නේ. එන අපිට හිතෙන් හදපු දේ හිත දැනගත්තා කුරුල්ලෙක් කියලා ඒ බව නඳන්න කමටයි එළියේ ඉන්න කුරුල්ලෙක් කියලා බාරගත්තේ. අර වතුරේ බල්ලෙක් හැදුවා වගේ ගහක් උඩ කුරුල්ලෙක් හැදුවා. මේ දෙකම එකම මෝඩකම. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන එක තමයි ඇත්ත. ඇත්ත පෙන්නලා දෙනවා. ආයේ හුස්මට අවධානය ගන්නවා. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. ඉන්නකොට කයේ මොනවා හරි දැනෙන්න පුළුවන්. කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා, අතක් හොල්ලන්න හිතෙනවා. ඒකත් බලන්න මොන ආයතන වලින්ද ඕක දැනගත්තේ. මොනවද දැනීම් ටිකක් දැනුණා. කාය ආයතනෙ. කාය ස්පර්ශයෙන් දැනීම් ටිකක් දැනුණා. දැනීම් ටිකේ අතක් කකුලක් කොන්දක් කියන රූපයක් නැහැ. දැනීමක් විතරයි. ඒ දැනීම් වලට අනුව කල්පනා කරනකොට තමයි ඔය කකුල රිදෙනවා කියලා සිහි වුනේ. ඒ කියන්නේ හිත හදපු දේ හිත දැනගත්තා. හිත හදපු දේ හිත දැනගත්තා කියන්නේ හිත ඇතුලේ වැඩක්. ඒක අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. කල්පනා කිරීම සිහින මාත්‍රයක් විතරයි. ඒක අහුවෙන්නේ නැහැ. ඒක අල්ලන්න පුළුවන් ශරීරේ කොටස බවට පත් කළේ අපේ මෝඩකමට. එළියෙන් පැනෙව්වාය. හිතේ හදපු දේ එළියේ තියෙනවා කියලා පනවගත්තා. දෙයක් බවට පත් කළා. ඒක මෝඩකමට කරපු දෙයක්. මේ වෙලාවේ සිද්ධ වුණේ මොනවද දැනුණා? දැනෙන දේ ගැන කල්පනා කරන්න ගිහින් හිතෙන් කිව්වා ඔන්න මෙතන තමයි මේ රූපේ, මේ ශරීර කොටස තමයි දැනෙන්නේ. ඒ හිතෙන් ගේපු එක හිත දැනගෙන තියෙනවා. නැහ හිතෙන් පෙන්නපු දේ අල්ලන්න පුළුවන් රූපයක් මොනවෙන් හරි හදිච්ච රූපයක් නෙවෙයි. මානසික ස්වභාවයක් විතරයි. ඒතර මේ කකුල රිදෙනවා කියලා හිත කිව්වේ නැහ. ඒ හිතෙන් අදපු දේ හිත දැනගත්තා. ඒක සිත ඇතුලේ සිද්ධියක්. ඒක ලේමස් ස්නහර වලින් හදිච්ච කකුලක් බවට පත් කළේ අපේ මෝඩකමට. හිතෙන් හදපු දේ තමයි හිත දැනගත්තේ. ඔයත් පෙන්නලා දෙනවා. අපහු උස්මට අවධානය ගන්න. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. බෙර ගහනවා ඇහෙනවා. කොහොමද දැනගත්තේ බෙර ගහනවා කියලා? සද්දයක් ඇහෙනවා සෝතායතනෙ. සෝතායතනෙට පුළුවන් සද්ද සංඥාවක් දෙන්න විතරයි. රූපයක් දෙන්න බෑ. ඒ ශබ්දය බෙර ශබ්දයක් බවට පත් කළේ ඕක ගැන කල්පනා කරන්න ගිහිල්ලා. බෙර කියන රූපයක් එතකොට හිතෙන් හැදලා දුන්නේ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩක්. කල්පනා කිරීම කියන එක හිත ඇතුලේ වැඩක්. සිහින මාත්‍රයක් විතරයි. හිතෙන් හදපු දේ හිත දැනගන්නවා. එහෙනම් ඔය හිතට පේන දේ ඇහැට පේන එළියේ තියෙන දෙයක් වෙන්න බෑ. එහෙම දෙයක් කරලා බාරගත්තේ අපේ මෝඩකමට, පරණ පුරුද්දට, ලෝකෙට අයිති පුරුද්දට. මේ මොහොතේ දැනගත්තේ අහුන ශබ්දය අනුව කල්පනා කරලා හිතෙන් කියපු දේ තමයි ඔය දැනගත්තේ. ඒක සමහර විට පරණ අත්දැකීමක්. ඒක මේ මොහොතේ තියෙන්න බෑ. මේ මොහොතේ ඇහැට පේන දෙයක් නෙවෙයි ඔය දැනගත්තේ, හිතට පේන දෙයක්. හිතට පේනවා කියන්නේ හිතෙන් සකස් කිරීමක්. ඒක බාහිරේ තියෙන්න බෑ. බාහිර දෙයක් කියලා බාරගත්තේ අපේ මෝඩකමට, ලෝකෙට අයිති පුරුද්දට. ඇහෙන්නේ ශබ්දයක්. ශබ්දයට අනුව කල්පනා කරලා මොනවද දැනගෙන, කල්පනා කරලා දැනගත්තු දේ හිත ඇතුලේ. ඒක එළියේ කියලා බාරගත්තේ මෝඩකමට. ආපහු හුස්මට අවධානය යොමු කරනවා. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. මේ විදිහට බාහිර දේවල් වලටත් පෙන්වන්න, ශරීරය ගැන දැනගත්තොත් ඒකටත් පෙන්වන්න. එමනම් ඔය එළියේ තියෙන මොන රූපයක් දැනගත්තත් සිද්ධ වුණේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා. දැන් ඇස් පියාගෙන ඉන්නේ නෑ, ඇහැට පෙනෙන එළියේ තියෙන දෙයක් වෙන්න බෑ. මේ දැනුවත් වෙන්නේ හිතෙන් හදන දෙයක් හිත දැනගන්නවා. ඒක හිත ඇතුලේ. හිතෙන් හදන දේ තියෙන්නේ හිත ඇතුලේ. ඒක එළියේ තියෙන්න විදිහක් නෑ. පරිබාහි රූප සේරම හිතෙන් හදලා හිත දැනගෙන එතන සිහිය නුවණ නැති හින්දා අපි එළියේ තියනවා කියලා බාර අරන් උපාදාන කරලා. ශරීර රූපෙත් මේ අතපය මනවද කාය ස්පර්ශෙන් දැනීමක් දැනුණා. ඒ අනුව කල්පනා කරනකොට තමයි ඔය හිතට පේන්නේ. දැන් මේ මොහොතේ ශරීරයේ තියෙන ඉරියව්ව ඇහැටද පේන්නේ හිතටද? හිතට. මේ මොහොතේ වාඩි වෙලා ඉන්න හැටි පේන්නේ හිතට. හිතට යමක් පේනවා කියන්නේ හිත සකස් කරපු දෙයක් හිත දැනගන්නවා. ඒක අල්ලන්න පුළුවන් දෙයක් වෙන්න බෑ. හිතට පේන ස්වභාවය. මනසෙන් හදපු දෙය තමයි මනසෙන් දැනගන්නේ ඔය ශරීරය කියලා. එහෙනම් ඒක එළියේ තියෙන අල්ලන්න පුළුවන් දෙයක් බවට පත් කරගෙන තින්නෙත් මෝඩකමට. ඒතර මේ අජ්ජත්කය හිතෙන් දැනගත්තු දෙයක්. ඒක ඇත්ත කරගෙන තින්නේ අපේ මෝඩකමට. හිතෙන් කියන දේ තමයි හිත දැනගෙන තියෙන එක. හිත ඇතුලේ ස්වභාවයක්. කාටවත් පේන එකක් නෙමෙයි. අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. වර්ණයක් හැඩයක් තියෙන දෙයක් නෙවෙයි. හිතට පේන දේ හිතේ නිර්මාණයක්. ඒක ශරීරය කියලාත් හිතෙන් නිර්මාණය කරගත්තු දේ තමයි මේ මොහොතේ අපි දකින්නේ. මේ මොහොතේ ඇස් පියාගෙන ඉන්න හින්දා ඇහැට නෙවෙයි පේන්නේ. හිතන්න ඕන දේ තමයි හිත දැනගන්නේ. ඒක දෙයක් බවට පත් කරන්නේ අපේ මෝඩකමට. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. මේ හුස්ම ඉහළ යනවා කියලා දැනගත්තේ කොහොමද? ඇහැට පේනවද හිතටද පේන්නේ? එකත් හිතට පෙනීලා තියෙන. හුස්ම ඉහළ යනවා කියලා හිත දැනගත්තේ මොනවද දැනෙනවා? කාය ස්පර්ශයෙන් දැනීම් ටිකක්. කාය ස්පර්ශයෙන් දැනීම් ටිකක්. ඒ දැනීම් ගැන කල්පනා කරනකොට හිත තමයි කියන්නේ කොහොම දැනෙන්නේ හුස්ම ඉහළ යන එක. ආයේ තව දැනීම් ටිකක් දිහා බලලා හිත කියනවා කොහොම දැනෙන්නේ හුස්ම පහළ යන එක. එහෙනම් ඒකත් හිතේ නිර්මාණයක්. ඇත්තටම වෙලා තියෙන්නේ දැනීම් ටිකක් දැනගෙන. කාය ආයතනෙන් දෙන දැනීම් ටිකක් දැනගෙන. දැනීම කියන්නේ රූපයක් නෙවෙයි. අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි දැනීම කියන්නේ. වර්ණයක් හැඩයක් නෙවෙයි දැනීම කියන්නේ. දැනෙන ගතියක් විතරයි. ඒකට දැනෙන ගති ටික ගැන කල්පනා කරන්න ගිහින් තමයි ඉහළ යනවා. ඕක ඉහළ ගන්න හුස්ම. හරි, හිතේ නිර්මාණයක්. එහෙනම් මේ එතනත් හිතේ හදපු දේ තමයි එළියේ තියෙනවා කියලා අපි බාරගත්තේ මෝඩකමට. මේ දැනගත්තේ දැනෙන ස්වභාවය ගැන කල්පනා කරලා හිතෙන් කියපු දේ නම් දැනගෙන තියෙනවා. ඒක එළිය තියෙන්න බෑ. ඒක හිත ඇතුලේ වැඩක්. ආයි දැනීම් දිහා බලා ඉන්නවා. මොනවදෝ දැනෙනවා. මොනවදෝ දැනෙනවා. දැනීම් මාත්‍රයක්. රූපයක් කියලා හිතුණ ගමන් අනිත් පැත්තට පෙන්වන්න. ඒකත් හිතෙන් නිර්මාණය කරලා නේද එළිය තිබ්බේ. හිතෙන් හදපු දේ හිත ඇතුලේ නේ. කල්ලන්න පුළුවන් වර්ණයක් හැඩයක් තියෙන දෙයක් නෙවෙයි. පදගතියක් රසණයක් තියෙන එකක් නෙවෙයි හිතෙන් පෙන්වන එක. එළියෙන් තිබ්බට පස්සේ තමයි අපි ඕකේව තියනවා කියලා බාරගන්නේ. රූපේ උපාදාන කරන්නේ. ඒක මෝඩකමට කරන දෙයක්. මේ මොහොතේ දැනගත්තේ දැනීම අනුව කල්පනා කරලා කල්පනා කරනකොට හිතෙන් කියපු ටිකන හිත දැනගෙන තියෙනවා. ඒ ඇත්ත මතක් කරලා දෙනවා. ආයි දැනෙන ස්වභාවය දිහා බලා ඉන්නවා. බාහිර දෙයක් දැනුණත් ඒකත් හිතෙන් ඇදලා එළිය තිබ්බ. අධ්‍යත්ත ශරීරය ගැන දැනගත්තත් ඒකත් හිතෙන් ඇදලා එළියෙන් තිබ්බ. හුස්ම ගැන දැනගත්තත් ඒකත් හිතෙන් ඇදලා එළියෙන් තිබ්බ. දැනෙන ගතියක් විතරයි තියෙන්නේ. දැනීම් ස්වභාවයක් විතරයි. දැනීම් ස්වභාවේ රූප නිවේ. ඒ දැනීම් ස්වභාවයට අවධානය තියාගෙන ඉන්න කොහේ දැනුණා. හිත යම් කිසි දෙයක් දැනගන්නකොට අනිත් පැත්තට පෙන්වන්න මොන ආයතන හරහද ඕක දැනගත්තේ. ශබ්දයක් ඇහිලා දැනගත්තා වෙන්න පුළුවන්, කයින් දැනීලා දැනගත්තා වෙන්න පුළුවන්. ශබ්ද සංඥා විත්‍රූප නැහැ, කයින් දැනෙන දැනීමෙත් රූප නැහැ. ඒව රූප බවට පත්කලේ හිතෙන් කල්පනා කරන්න ගිහිල්ලා. මන ආයතනෙන් තමයි රූප ටික හදලා දුන්නේ. එහෙනම් මේ මොහොතේ දැනුවත් උනේ මන ආයතනෙන් හදපු රූපේ මන ආයතනෙන් දැනගත්තා. ඒක මනස ඇතුලේ සිද්ධියක්. බාහිර දෙයක් නෙවෙයි. බාහිර දෙයක් කියලා බාරගත්තේ මේ මෝඩකමට, පරණ පුරුද්දට, සසර යාපු පුරුද්දට. ඒ වතුරට එබෙන බල්ලා වගේ බාර ගන්න ගතියට තමයි එළි රූපයක් පැනෙන්නේ. කයත් පනවපු එකක්, බාහිර රූපත් පනවපු එකක්. සිද්ධ වුණේ මනසෙන් හදපු දෙය මනස දැනගත්තා. ඒකත් පෙන්වලා දෙනවා. රජ්‍යත් වේවා බහිද්ද වේවා මනසෙන් හදලා මනසෙන් දැනගත්තු ස්වභාවය තමයි ඔය දැනුවත් උනේ. මේක හිත ඇතුලේ වැඩක්. මේක දෙයක් බවට පත් කළේ මෝඩකමට, අල්ලන්න පුළුවන් දෙයක් බවට පත් කළේ මෝඩකමට, අර බල්ලගේ මානසිකත්වයට. අපි දැන් ඇත්ත පෙන්නවා. ඔය දැනගත්තෙත් හිතෙන් අදපු දෙයක් හිත දැනගත්තනි. මනස හදපු දෙයිනේ මනස දැනගත්තේ. මොනවද දැනීම් ස්වභාවයක් විතර නෙවෙයි තියෙන්නේ. දැනීමට අවධානය තියාගෙන ඉන්න. මම හිතන්නේ නැති වෙලාවට ඒ දැනීමට හුස්ම නිසා තියෙන දැනීමට අවධානි තියෙනවා. දෙයක් දැන දැනගත්තොත් හැමතිස්සෙම පෙන්වන්න ආයතන වෙන් කරලා. ඒ දැනෙන දැනගන්න ගතිය ගැන කල්පනා කරලා නේද රූපයක් හැදුවේ. කල්පනා කරනවා කියන්නේ මනස ඇතුලේ වැඩ. හිතෙන් හදන දේ හිත දැනගන්න. ඒක දෙයක් බවට පත් කළේ මෝඩකමට කියන ඇත්ත පෙන්වලා දෙනවා. ආයි දැනීම දිහා බලන් ඉන්නවා. හොඳයි දැන් හිත සාමාන්‍ය තත්ත්වයට ගන්න සමාධියෙන් එළියට එන්න කියලා කීප සැරයක් හිතලා හිමීට ඇස් අරින්න පුළුවන් දැන් ඔය ගැන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් තමන්ට අහන්න පුළුවන් තියනවාද මම කම්ම කෙනෙක් ඇහුවා අපි මේ බොහොම අමාරුවෙන් සමාධිය හදාගත්තා සිහිය පිහිටනවා මේ හිත හිස් කරන්න නේද මේවා කරන්නේ එහෙම අමාරුවෙන් මේ හදාගත්තු සමාධිය හිත එකඟ කර ගැනීම තියෙද්දි ඇයි ආපහු කල්පනා කරන්න කියන්නේ කල්පනා කරනකොට ආයේ හිත විසිරෙනව නේද? මේ ආයතන ගැන බලනකොට. මේ අමාරුවෙන් එකඟ කරගත්තු එක නැති වෙනව නේද? තංගක් හොඳ ප්‍රශ්නයක්. අන්න එහෙනම් ප්‍රශ්න කරන්න ඕන. මොකද හිතන්නේ? මං ඇහුවේ ඇයි සමාධිය හදාගත්තේ ඔච්චර අමාරුවෙන් ඇයි සිහිය පිහිටන්නේ ඔච්චර අමාරුවෙන් එතකේන හිත හිස් කරගන්න දැන් සමාධිය හිටියාම හිත හිස් වෙනවද ඒ බලන්න ඕන සමාධියෙන් එළියට ආවට පස්සේ දැන් හිත හිස්ද ආයි වැඩ නේද සමාධිය ඉන්නකන් නම් ඔහි හොඳයි එළියට ආවට පස්සේ හිස් වෙලාද? අර නිඳේ වතුර උනනවා වගේ තමයි නේද? අපි වතුර ටික ඉහලා 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 හිස් කරගන්නවා. ආයි ඊළඟ දවසේ ගිහින් බැලුවොත් ආයි වතුර පිරিলা. නැන් හිස් වෙලාද? හිස් උනා තාවකාලිකව නන්නේ. පොඩි මොහොතකට ඉතින් අපි ඉතින් පැය භාගයකට විතර සමහර විට හිස් කරයි ඊට පස්සේ ආයේ උල්පත් ටික තියනවා නේද එතකොට ඒ විදිහට හිස් කරලා මේක හිස් වෙයිද කවදාවත් නෑ ඒක තාවකාලික පිළියම නෑ දැන් නින්ද හිස් වෙන්න නම් උල්පත් ටිකත් වහලා දාන්න වෙනවා නේද මේකට ආයි ගලාගෙන එන ඒවා ටිකත් වහලා දැම්මොත් නම් හිස් වෙයි නැත්නම් ඒ සමාධිය වඩන වෙලාවට හිස් වෙයි අනිත් වෙලාවට ආපහු පිරෙයි නේද තමයි අපිට වෙලා තියෙන්නේ ඒක අමාරුවෙන් හරි සමාධිය හදාගන්න එක සිහිය පිහිටන එක හරි වටිනවා. එතකොට අපි එතනින් නවත්තන්න නැතුව ඇත්තටම මේවා ගලා ඉන්නේ කොහෙන්ද කියලා හොයලා ඒ ටිකත් වහලා දාන්න වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. අනිත්තරතාවකාලික වලින්ද ඉහින එක හැමෝම කරා. බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් කළා. දැනුත් කරනවා. සමාධියක් වඩාගෙන ගිහින් ඕක ඉන්නකොට හොඳයි ඉතින්. ප්‍රශ්න තියෙන්නේ එළියට ආවට පස්සේ ආයේ කෙලස් කුඩි. නේද? සමාධියේ ඉදි මරුණත් නම් හොඳයි. එළියට ආවට පස්සේ කාට හරි බැන බැන ඉන්න වෙලාවට හිතෙන් මෙච්චර අමාරුවෙන් සමාධිය ඉන්න හදනකොට අරය ඇවිල්ලා ඔතන කතා කරානේ කියලා සමාධියෙන් එළියට ඇවිල්ලා හිතනවා. අවිලාට මැරුණොත් එහෙම දිවිලෝක යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද වෙලා තියෙන්නේ? එතකොට හිතට හිතේ ඇත්ත තත්ත්වය පෙන්වලා දෙන්න ඕනේ. ඇයි මේ හිත මෙහෙම ගලාගෙන ඉන්නේ? ඇයි මේකට මේ හිතන්න නැතුව ඉන්න බැරි? ඒක ගලාගෙන එන ඒවා තමයි ඒ ඕග කියන්නේ. අපේ සසරේ පුරුදු කරලා තියෙනවා. ඕග සැඩ පහරවල් ගලාගෙන එනවා. ඕග මොනවාද ඕග જાති තියෙන්නේ? කාම ඕග, භව ඕග, දිට්ඨි ඕග, අවිජ්ජා ඕග. කාම, භව, දිට්ඨි, අවිද්‍යා. හිටිය නම් දන්නවනේ. අන්න වතුර පිරෙන තැන්. කාමෝගේ, භවෝගේ, අවිද්‍යාවෝගේ, දිට්ඨියෝගේ නේද? දැන් ඔය උල්පත්තික පාද ගන්න තමයි නිඳ ඉන්නේ. සමාධියේ ඉන්නේ. නිකන් ඉන්නකොට ඕවා දන්නෙත් නැහෙනේ නේද? මේවා හින්දායි මෙහෙම වෙන්නේ කියලා දන්නේ. දැන් නිඳ ඉහගෙන ඉහගෙන යනකොට තමයි අපිට උල්පත්තික පේන්නේ. නේද? උල්පත්තික පෙනුනට නෑ අපිට වෙලා තියෙන්නේ අපේ තියෙන උල්පත් වලින් හොඳ වතුර නෙමෙයි එන්නේ. දුර වතුර. ඒ කෙලස් යෝග වලින් එන්නේ ඒවා. ඒ කාම ඕගේ. කාමයට අදාළ දේවල් තමයි ගලාගෙන එන්නේ. කාමයට අදාළ දේවල් මොන ලෝකෙද තියෙන්නේ? ලෝක જાති තුනේ. කාම ලෝකේ. රූප ලෝකෙත් නෙමෙයි අරූප ලෝකෙත් නෙමෙයි නේද? අපි ඉන්නේ කොයි ලෝකෙද? කාම ලෝකේ. එහෙනම් ඔන්න එක දියපහරක් තියනවා දැන් එන. ගලාගෙන එනවා. කාම ඕගය. ඒකෙන් දෙන්නේ මොනවද? කාම ලෝකෙට අයිති දේවල් ටික නේද? මොනවද කාම ලෝකෙට අයිති? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. මේ ආයතන හයට අරමුණු වෙන බාහිර දේවල්. ඒකට අපි විශ්වාස කරන්නේ ඇහෙන් අරන් දෙන්නේ එළියේ තියෙන රූප. කනෙන් අරන් දෙන්නේ එළියේ තියෙන ශබ්ද. නාසයෙන් අරන් දෙන්නේ එළියේ තියෙන ගන්ධ. දිවෙන් අරන් දෙන්නේ බාහිරේ තියෙන රස. ඇයි එළියේ තියෙන කෑමවල තමයි ওই රස තියෙන්නේ. ඉතින් කෑම හොයනවා, කෑම හදනවා, ජීවිත කාලෙම ඕක තමයි කලේ නේ. උයනවා, 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 ඉවර යන්නේ නැහැ. එක එක විදිහට හදනවා, හදනවා, හදනවා. රස නැහැ කියනවා, තව ටිකක් දානවා. පාට නැහැ කියනවා, තව ටිකක් දානවා. ලුණු මදි කියනවා, තව ටිකක් දානවා නේද? දැන් ඔය රස ගැන මුලා වෙලා කාම ලෝකෙට අහු වෙලා නේද? රස තියෙන්නේ කෑමවල කියලා. දැන් අපි ඉන්නේ ওই මුලාවේ නේද? ඒ කාම ඕගෙට අහු වෙලා. ජීවිත කාලෙම භාගයකට වඩා තුන් කාලක් විතරවත් කෑම සඳහා තමයි වැය කරලා තියෙන්නේ. විශේෂයෙන් ගෑනු කට්ටිය. උයන වෙලාව විතරක් නෙමෙයි. ඉතින් ඒකට බඩු හොයන්න ඕන, මේ වගේ ඉන්න ඕන, මේ වගේ ඉන්න ඕන, අරෝ මේ වගේ ඉන්න ඕන. නේද? මේ විදිහට හදන්න ඕන. රෙසිපි හොයනවා, පාඩම් කරනවා, මේක හැදුවේ කොහමද, මේක ඇම කොහමද? දැන් ඔය මොන සැඩ පහරේද? කාම ඕගය. මේක ඇම හදලා තව කෙනෙකුට දෙන්න ඕන. කාම ඕගය. ඔහම ඉඳලා ඉඳලා ලෝකේ යයිද ගැලවෙයිද? තර්කාමෝගේ අඳුර ගන්න ඕන. කාම ලෝකය කියන්නේ ඇහට අහුවෙන රූප එළිය තියෙනවා, කනට අහුවෙන ශබ්ද රූප එළිය තියෙනවා, නාසයට අරමුණ වෙන ගන්ධ රූප එළිය තියෙනවා, දිවට අරමුණ වෙන රස රූප බාහිරේ තියෙනවා නේද, කයට ස්පර්ශ වෙන රූප එළිය තියෙනවා. ඒ තියෙන්නේ කාම ලෝකේ. කාම ලෝකේ ඉන්න අයට තමයි ওই ටික තියෙන්නේ. තව විදිහට කිව්වොත් රූප ලෝකේ හැරිය රූප ලෝකේ මට්ටමට හිත දිනු වෙලා තිබුණා නම් ඔහොම ඒව අපි හිතන්නේ නැහැ. ඉතින් අන්න ගලාගෙන එනවා. සමාධියේ ඉද්ධියාන්තං ওই ටික යටපත් කරගත්තා. ආයෙලියට ආවහ දැන් භාවනා කරලා නම් ඉවරයි. දැන් ඉතින් කන්න හොයන්න එපා නේද. මම ආයෙ ලෝකෙට අහු වෙනවා. එතකොට ඒ වගේ ඕග කීයක් තියනවද? හතරක් තියෙනවා. භව ඕග. භව කියන්නේ දැන් ඒවා පවත්වන පවතිනවනේ. පවතින හින්දානේ ඔය හදන්න පුළුවන් ආයේ නේද. ඒවා පවත්වන්න කැමති. තව ටිකක් කැම හදලා දෙන්න කැමති. භව නේද, පවතින භවට කැමති. සමහර ඒවට නම් අකමැති. මේක නැති වුණොත් හොඳයි. ඕක ගැලපෙන්නේ නැහැ උතෙන්ට. හ්ම්. විභව. හ්ම්. තිබුණත් හොඳයි නැති වුණත් හොඳයි. කියලා විභව කොටසකුත් වෙනවා. ඒවත් ඒ භවෝගයට අයිති නේද? කාමෝගය භවෝගය. ඊළඟට අවිද්‍යාව. ඕකේ නං අවිද්‍යාව නිසා නේද ඔවා පැනෙව්වේ. මේ ඔක්කොම මේ හිතෙන් හදලා දැනගන්න ඒවනේ. බාහිරෙන් පැනෙව්වේ අවිද්‍යාව හින්දා නේද, මෝඩකම හින්දා නේද? අවිද්‍යාව. ඕකේ ඔවා බාහිරේ පිළිගත්තේ අර වතුරට ඉබෙන බල්ලගේ මානසිකත්වයට ගිය හින්දා නේද? නා විද්‍යාව මෝඩකම මත නේද? ඒ යෝගේ තමයි නිතරම ඉන්නේ. අවිද්‍යාවගේ ditthi ditthi යෝගේ. දැන් ditthiyen අපේ දැන් දැනට වැඩිපුරම තියෙන්නේ මොන ditthiyද? මහසරන් ditthiyද? ඈ සක්කාය ditthiye. සක්කාය දිට්ඨිය. මහබලවට එන්න උනත් පුළුවන් සක්කාය දිට්ඨිය තියෙන හින්දා. මන් ළඟට නෙන්නේ සක්කාය දිට්ඨිය නේද? සක්කාය දිට්ඨිය. මම වෙමි. මම ඉන්නවා. කියන මොකද්ද දිට්ඨියක් ඇවිල්ලා තියෙනා නේද? මට රසට කන්න හරි මම තමයි මේ රසට උයලා දුන්නේ කියන්න හරි මන දිට්ඨියද? සක්කාය දිට්ඨිය. අනිත්‍යයි ඉන්නෙත් මම ඉන්න හින්දා. මම නැති වුණත් අනිත්‍යයට ඉන්න පුළුවන්ද? අනිත්‍යයි ඉන්න බව දැනගන්නේ කවුද? දැන් අනිත්‍යයි ඉන්නවා කියනකොට මම ඉන්නා කියන දිට්ඨිය මතමයි නේද? ඒක අනිත් අය විතරක් වෙන්න ඕනේ නැහැ. අනිත් දේවල් තිබුණත් ඇති. දෙයක් තිබුණත් ඇති, කාර් එකක් තිබුණත් ඇති, ටීවී එකක් තිබුණත් ඇති, පොතක් තිබුණත් ඇති, බණ පොතක් තිබුණත් ඇති. සක්කාය දිට්ඨිය එන්න. ඒවා දිට්ටි නෙමෙයි, ඒවා තියෙන්නේ දිට්ටිය තියෙන හින්දා. හැබැයි ඒවා එළියේ බාහිරේ තියෙන්නේ කාට සාපේක්ෂවද? මට සාපේක්ෂ. අපන මෙතන දේතාව දෙපැත්තකට බෙදෙන ගතිය. බාහිරයක් තියෙන්නේ අභ්‍යන්තරේ තියෙන හින්දා. නේද? බාහිර කෙනෙක් වේවා දෙයක් වේවා මොනවා වුණත් පණවන්න පුළුවන් මෙතෙන්ට සාපේක්ෂව. මට සාපේක්ෂ. මම ඉන්න හින්දා තමයි අනිත් අය ගැන අනිත් දේවල් ගැන කතා කරන්න පුළුවන්. මම ඉන්න හින්දා තමයි මගේ දේවල් ගැන කතා කරන්න පුළුවන්. නේද? මම හිටියේ නැත්තම් මගේ දේවල් තියෙයිද? මගේ දේවල් එළියේ තියෙනකොට මම ඉන්න ඕනද නැද්ද? ඉන්න ඕන. අනුන්ගේ දේවල් එළියේ තියෙනකොට මම ඉන්න ඕනද නැද්ද? ඒත් ඉන්න ඕන නේද? මගේ රෝන්නේ මම ඉන්න හින්දා. නෑ මගේ නෙවෙයි අනුන්ගේ කියන්නේ මම ඉන්න හින්දා නේද? මට සාපේක්ෂ. දැන් කියනවාද දිට්ඨිය තියෙනවයි කියලා. ඕකත් ඕගේ සැඩපහර. අතීතේ සසරේ පුරුදු කරපු සැඩපහර ඕග හතර. නේද? කාමෝග, භවෝග, අවිජ්ජාෝග, දිට්ඨියෝග. මේ දැන් වචන ටික පාඩම් කරාට නම් ඕව තේරෙන්නේ නැහැ. මම ඒක බලන්න ඕන නුවණින් මොකද්ද මේකේ අර්ථය. නේද? ඕගවලට අහුවෙලා හින්දා තමයි මේක හිස් වෙන්නේ නැත්තේ. භාවනාවෙන් එළියට ආපු ගමන් ඔන්න ගලාගෙන එනවා. යාන්තම් අමාරුවෙන් අමාරුවෙන් ඔන්න එළින්දා ඉස්සා. නේද? වතුර ඇදලා 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 ඇදලා. යාන්තම් සමාධිය හදාගත්තා. සිය පිටෝ ගත්තා. ආයේ සිහිය නැති වුණ ගමන් ඔන්න එනවා ගලාගෙන. ඇයි අපි සැඩපහරවල් ටික ඉතුරු කරලා තියෙනවා. දැන් මේවා උල්පත් නෙමෙයි සැඩපහරවල් වලින් ගලාගෙන එන්නේ. ඕග. නේද? අර යාන්තම් පොඩි වෙලාවකට යටපත් කරගෙන හිටියට සැඩපහරවල් ටික හූ ගාලා ගලාගෙන ඇවිල්ලා අපව යට කරලා දානවා. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වැඩපිළිවෙලක්. සමාධිය හදාගෙන නවත්තන්න එපා. සීහ පිහිටෝගෙන නවත්තන්න එපා. අපිට මේ ඕග ටික අඳුරගන්න වෙනවා නේද? සැඩපහරවල් නවත්තන්න කලින් ඒවා ටික අඳුරගන්න එපා. මෙන්න මේවා නිසයි මේක සිද්ධ වෙන්නේ කියලා. නේද? එතකොට මේ නිකම්ම ඉඳලා ලබන නිවන නෙවෙයි මේක. එහෙනම් නානන් දහමක් අහන්න ඕනේ නැහැ. බුදු කෙනෙක් ඕනත් නැහැ. ඔය සමාධිය ඉන්න ඕන කෙනෙකුට අවබෝධ වෙයි. නේද? සිහිය පිහිටන ඕන කෙනෙකුට අවබෝධ වෙයි. එහෙනම් මොකටද මේ බුදු කෙනෙක් පහළ වෙන්නේ? නේද? බුදුහාමුදුරුවම කියන්නේ මේ අවබෝධ කළේ පෙර නොඇසු විරු ධර්මතාවයක් කියලා කියන්නේ ඇයි? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා කියන්නේ ඇයි? එතකොට මේක ලේසියෙන් දකින්න පුළුවන් එකක් නෙමෙයි කෙනෙකුට. සමාධියක හිටියට සිහිය පිහිටගෙන හිටියටම එකපාරට ඔටෝමැටිකලි අවබෝධ වෙන එකක් නෙවෙයි. එතකොට බුදුහාමුදුරුව හොයාගත්තු දේ අහලා බුදුදහමකට සවන් දීලා ඒක නුවණින් දැකලා ඥානං පස්සං යථා භූතං බුදුහාමුදුරුව පෙන්නන ඇත්ත අහලා ඒ ඇත්ත තමන්ගේ දැක්මක් කරගෙන ඥානං පස්සං යථා භූතං. එතකොට තමයි ඔන්න මාර්ගේ වඩන්න සුදුසුකම ලබන්නේ, සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. අන්න එයාට කරන්න පුළුවන් වැඩක් මේ ඕග ටික නවත්තන එක. ආ ලේසියෙන් බෑ ඔයයි උඩුගම් බලා පිහිනන්න. නේද? හැඩපහරවල් ටිකට විරුද්ධව දැන් යන්න වෙනවා. මෙච්චර කල් ආපු සැඩපහරනේ අපි ගියේ. නේද? දැන් ඒකට විරුද්ධව යන්න නුවණක් ඇති කරගන්න ඕන. සැඩපහරවල් ටික අඳුර ගන්න ඕන. මෙන්න මේවට තමයි අහුවෙන්නේ. එතකොට ඒවට අහුවෙන්නේ විදිහ බලා ගන්න දැන් බුදුහාමුදුරුව අපිට උදව් කළා ආයතන විදිහට බලන්න ආයතන විදිහට බලන්න මොකද මේ ආයතන හයෙන් තමයි ඔය ටික ඔක්කොම කරන්නේ වෙන මොකකින්වත් නෙවෙයි හය දෙනයි ඉන්නේ අර ගලා ඉන්න තැන් හයයි තියෙන්නේ නේද හද පහරවල් ටිකට අහු වෙන්න හය පොළයි තියෙන්නේ. මෙයා තමයි ඇස කන නාසය දිව ශරීරය මනස. මේ නුවණින් දකින කෙනාට දන්නවා මේ තැන් හයයි නේ තියෙන්නේ. කරන්න බැරි දෙයක් නෙවෙයි. තැන් හයක් ගැන සිහිය නුවණ පිහිටගෙන ඉන්නයි තියෙන්නේ. සිහිය විහිදෙන එකම මදි නුවණක් තියෙන්න ඕන නේද? සැඩ පහර එනවා කියලා සිහිය පිහිටුවට මදි. ඒක දැන් ඒකෙන් මිදෙන්නේ කොහොමද කියලා නුවණක් ඇති කරගන්නත් වෙනවා නේද? වතුර පාරවල් හයක් එනවා කියලා බලා හිටියට වතුර නවතිනවද? නෑ. දැන් නුවණකින් පෙන්වන්න වෙනවා මේවා වහන්නේ කොහොමද? නේද? ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. හරි දැක්ම යථා භූත ස්වභාවය දකින්න ඕන. ඒක අපිට එකපාරට දකින්න බැරි හින්දා අපි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මෙන් අහගන්නවා. අහගෙන ඒක අපේ දැක්මක් කරගන්නවා. දැක්මාවට අර නිකම්ම මුලාව දෘෂ්ටි ටික කැඩෙනවා මිසක් තාම වැඩේ ඉවර නැහැ. අපි ඒව ගැන වැරදි දෘෂ්ටියක හිටියනම් ඒ ටික ඉස්සෙල්ලා කඩා ගන්න ඕන නේද? එතකොට අපි අර වැරදි දෘෂ්ටි ටික කඩාගෙන දෘෂ්ටිය ඍජු කර ගන්න ඕන. දැක්ම නිවැරදි කර ගන්න ඕන. එතකොට තමයි සම්මා දිට්ඨිය එන්නේ. ඒ සම්මා දිට්ඨිය එනකන් වඩන්නේ මාර්ගෙ නෙවෙයි. අපිට උසඩ පහර එනවා මේකෙන් අපි ඒ දුකටපත් වෙන ඔක්කොම දැක්කා කියමු. තාම නුවණ පිහිටියේ නැත්තම් අපි අර ළිඳ ඉහිනවා ආයෙ පිරෙනවා ළිඳ ඉහිනවා ආයෙ පිරෙනවා. මොනවාගේ වැඩක් කර කර ඉන්න පුළුවන්. අවබෝධයක් තියෙනවා මේ මේවයින් තමයි කෙලෙස් එන්නේ. හැබැයි ඒක නවතින වැඩ පිළිවෙල පටන් අරන්නේ නැහැ. නේද? ගලායන ඒවා නවත්තන්න අවශ්‍ය වැඩපිළිවෙල පටන් අරන්නේ. ඒක පටන් ගන්න හැටි තමයි බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ පෙර නොයසු විරු ධර්මතාවේ. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. කට ඒක දැක්ක කෙනාටයි යන්න පටන් ගන්න මේක මිදෙන්න. නේද? සැඩ පහරවල් දිගේ යන්න නැතුව උඩුගම් බලා පීනන්න පටන් ගන්නවා. ආරේ මාර්ගේ වඩන්න පටන් ගන්නවා දැනගත්තු කෙනා. එතකොට දැනගත්තු කෙනාටයි මාර්ගය තියෙන්නේ. දන්න දකින කෙනාටයි මාර්ගය තියෙන්නේ. ඥානං පස්සං යථා භූතං. නා ඥානතෝ නා පස්සතෝ. එහෙනම් දැනගන්න තැන් ටික අඳුර ගන්න ඕන ආයතන 6. ආයතන 6 කියනකොට උතන 6ක් නෙමෙයි 12ක් තියෙනවා. නේද? ඇහැ කියනකොට ಜಾති දෙකකට අපි අහු වෙනවා. ඇහෙන් දකින රූපවලටත් අහු වෙනවනේ. නේද? ඇහෙන් දකින රූපවලටත් මුලා වෙනවා, ඇහැටත් මුලා වෙනවා. කන කියනකොට ශබ්දයටත් මුලා වෙනවා, කනටත් මුලා වෙනවා. එහෙම එහෙම දෙක දෙක ගත්තාම එතකොට 12ක් වෙනවා නේද? 12 ආයතන. මට මේ 12 ආයතන වලට තමයි අපි මුලා වෙන්නේ. දැන් 12ට වැඩි කළාට මතක තියන්න 6යි ඈ. 6 ගැන නුවණින් විමසනකොට ජාති 12ක් තියෙනවා. එකක දෙක ගානේ තියෙනවා නේද? අජ්ජත් ආයතනෙත් තියෙනවා, බහිද්ද ආයතනෙත් තියෙනවා. ඒතර දෙකේ 6ක් වෙනකොට දැන් 12ක් තියෙනවා. මේ 12 දෙනා නැත්තම් මේ දෙන්නෙක් එක ආයතනයකට ගත්තොත් දෙන්නයි නේ ඇහැයි රූපයි කනයි ශබ්දයි නේද? ඒ දෙන්න ඉන්නවා කියලා කියන්නේ කවුද? ඒකට අදාළ විඥානය. නෑ. චක්කු විඥානය නිසා තමයි ඇහැයි රූපෙයි තියනවා කියලා දැනගත්තේ. සෝත විඥානය නිසා තමයි කනයි ශබ්දෙයි තියනවා කියලා දැනගත්තේ. නේද? එහෙනම් ඔන්න තවත් එක්කෙනෙක් ඉන්නවා. විඥානය. චක්කු විඥානේ ඉන්නවා, සෝත විඥානේ ඉන්නවා, ගහන විඥානේ ඉන්නවා, ජීවා විඥානේ ඉන්නවා, කාය විඥානේ ඉන්නවා, මනෝ විඥානේ ඉන්නවා. තව 6 දෙනෙකුත් ඉන්නවා. ඒකට අර 12 නෙමෙයි, තවත් 6 දෙනෙක් ඉන්නවා. කීයද දැන්? 18ක් ඉන්නවා නේ. 18 දෙනෙක් ඉන්නවා. දැන් 6 වුණාට 18 දෙනෙක් ඉන්නවා. එතකොට මේ එක තැනක මේ තුන් දෙනා ඉන්නවා කියන්නේ කවුද? ඇහැයි රූපේයි චක්කු විඤ්ඤාණේ ඉන්නවා කියන්නේ කවුද? ස්පර්ශේ චක්කු සම්පස්සේ නේද? කනයි ශබ්දයයි සෝත විඤ්ඤාණේ ඉන්නවා කියන්නේ කවුද? සෝත සම්පස්සේ. නාසයයි ගන්ධයයි ගහන විඤ්ඤාණේ, ඒ දැනගන්න විඤ්ඤාණේ නේද? මේ තුන් දෙනා ඉන්නවා කියන්නේ කවුද? ගහන සම්පස්සේ. දිවයි රසයි ජීවහා විඥානයයි ඉන්නවා කියන්නේ ජීවහා සම්පස්සේ. එවාගේ කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ. එහෙනම් තවත් 6 දෙනෙක් ඉන්නවා නේද? පස්සේ කියන 6 දෙනෙක් ඉන්නවා. ආයතන 6ට අදාළ. දැන් කී දෙනෙක්ද? 24ක් ඉන්නවා. ඊළඟට පස්සයක් ඇති වුණොත් එයා නිකන් ඉන්නේ නැහැ. වේදනාව හදනවාමයි. චක්ක සම්පස්සජා වේදනා. සෝත සම්පස්සජා වේදනා. මේ පස්සේ නිසා වේදනාව හට ගන්නවා. වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව තුන් විදිහකට එන්න පුළුවන්. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්කම සුඛ වේදනා නේද? එතකොට මේ තුන් දෙනා එන්නේ පස්සේ තිබුණොත්. පස්සේ නැති වුණොත් ඒගොල්ලෝ එයිද? නැහැ. එතකොට මේ තුන් දෙනෙක් කිව්වට එක මොහොතක ඉන්නේ එක්කෙනයි. පස්සේ නිසා එන්නේ එක වේදනාවයි එක මොහොතකට. නේද? එක්ක සුඛ එක්කෙනයි, නැත්නම් දුක් එක්කෙනයි, නැත්නම් අදුක්කම සුඛ එක්කෙනායි, ඒ තුන් දෙනාගෙන් එක්කෙනායි එන්නේ නේද? එහෙනම් වේදනා කියලා එක්කෙනෙකුත් එනවා. එතකොට මේ හැම පස්සේටම අදාළ වේදනාවක් තියෙනවා. දැන් එතකොට තව 6 දෙනෙක් ඉන්නවා නේද? ස්පර්ශ 6ට අදාළව තව 6 දෙනෙක් ඉන්නවා. වේදනා දැන් කීයද එතකොට? 30ක් තියනවා නේද? දැන් වේදනාවක් ආවහම ඕක අඳුර ගන්නවා. සංඥාව. නේද? මේ වේදනාව ආවේ මේකෙන් කියලා අඳුර ගන්නවා නේද දැන්? මේ රස ආවේ මේ කෑමෙන් කියලා දැන් අඳුර ගන්නවනේ නේද? අඳුන ගන්නවා. දැන් වේදනාවක් දැනුන බව දැන ගැනීම තුළ අඳුන ගැනීමක් තියෙනා නේද? සංඥා. ඒතරේ හැම වේදනාවටම අදාළ සංඥා කියලා කෙනෙකුත් ඉන්නවා. එහෙනම් තව 6 දෙනෙක් ඉන්නා නේද? ඒ රූපයට අදාළ සංඥාව තියෙනා නේද? නෑ. ඇහෙන් දැනගත්තු රූපයට අදාළ සංඥාව, කනෙන් දැනගත්තු රූපයට අදාළ සංඥාව, නාසයෙන් දැනගත්තු රූපයට අදාළ සංඥාව. එතකොට පස්සේ නිසා තමයි මේ වේදනාවයි සංඥාවයි දෙකම ස්පර්ශය නිසා. එතකොට සංඥා හයකුත් ඉන්නවා නේද? අඳුර ගන්න. දැන් කීයද? 36යි. 6 වයින්ම යන්නේ. 36ක් තියෙනවා. දැන් ඉතින් අඳුරගෙන නිකන් ඉන්නේ නැනේ. චේතනාතික වෙනවා නේද? රූප සංචේතන, සබ්ද සංචේතන, ගහන සංචේතන. මෙතන හය දෙනෙක් වෙනවා චේතන. මං කියේද? හතලිස් දෙකක් ඉන්නවා. මම ඕ චේතනාව ආපු ගමන් ඒකට නිකන් ඉන්නේ තණ්හා කරනවා. ඔය ටිකට ආසාව කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැති වෙන ගතියටත් තණ්හා කරනවා. තණ්හාවටත් තණ්හා කරනවා. ඒ තණ්හාව විඳින්න ආයේ ආසයි. තණ්හාවට තණ්හා කරනවා. එතකොට ඒවට අදාළ තණ්හා හය දෙනෙකුත් ඉන්නා නේද? තණ්හා හය දෙනෙකුත් ඉන්නා. නිකන් තණ්හා කරලා නවත්තන්නේ නැහැ. ඒ තණ්හාවටත් කැමති. එතකොට තණ්හාවටත් තණ්හා කරනවා. දැන් තණ්හා හය දෙනෙකුත් ඉන්නා. රූප තණ්හා, ශබ්ද තණ්හා ওই විදිහට එනවා තණ්හා හය දෙනෙකුත්. එතකොට කීයද? 48යි. නේද? හතරස් නැමෙයි. 6ක් එකතු වුණහම 6 දෙනයි එන්නේ. 48යි. වැඩි කරගන්න එපා. වැඩි කළොත් වැඩි වෙනවා. මොකද කොහම අඳුර ගන්න තියනවා නේද? ඔක්කොම ඕගවල තියෙන දේවල් නะ, අපිව අහු කරන දේවල්. සැඩපහරට අහු කරනවා. එතකොට තණ්හා කරනකොට ඉතින් නිකන් ඉන්න බෑ. ඊළඟට ඒක ගැන නෑ, උපාදාන නෙමෙයි. දැන් තණ්හා මේ දේ ලබා ගන්න කොහොමද කියලා දැන් විදිහක් හොයාගන්න එපේ. නේද? ඒකට කල්පනා කරන්න ඕන නේද? නිකන්ම හම්බ වෙන්නේ නෑ. විතක්ක මේක ගැන හිතන්න ඕන කියලා න පටන් ගන්නවා. විතක්කේ මේ දේ ලබා ගන්නේ කොහොමද කියලා පටන් ගන්නවා. පටන් අරගෙන ඕක ගැන හිතන්නත් ඕනනේ. ਵਿਚාරේ අර විතක්කයි ਵਿਚාරයි තව දෙන්නෙක් ඉන්නවා. දෙන්න ගානේ තව 6කටම එනවා නේද? 10 පොලටම. ඒකට තව 12ක් එනවා. 48යි 12යි 60. ඔන්න ඔය 60 තැනට තමයි අපි අහුවෙන්නේ. හරි. තණ්හාව උපදින්න පුළුවන් තැන් 60. 60ක් කියුවට බය වෙන්න එපා. ඉතින් ඇහැ ගත්තොත් කීයද තියෙන්නේ? 10යි. කන ගත්තොත් 10යි. 10 ආකාරයකට අහුවෙන්න පුළුවන්. හරි. ඇහැගත්තොත් 10 කියන්න බලන්න. ඇස, රූපය, චක්කු විඤ්ඤාණ, ඒකට අදාළ විඤ්ඤාණය නේද? චක්කු විඤ්ඤාණය. ඒ නිසා එන පස්සේ කියන්නේ මන සම්පස්සේද? චක්කු සම්පස්සේ. ඒකෙන් එන එක වේදනාවක් අර තුන් දෙනාගෙන් එක්කෙනෙක් එන්න පුළුවන්. සුඛhari, දුක්ඛhari, අදුක්ඛම සුඛhari. ඈ චක්කු සම්පස්සජ වේදනා. සඤ්ඤාව ඒක අඳුර ගන්නවා නේද? හා චේතන මම ඒක ගැන හිතන අදහස චේතන. තණ්හා මේකට තණ්හාවකුත් ඇති වෙනවනේ නේද? මේ තණ්හාවටත් තණ්හා කරනවා. මේ වේදනාවට තණ්හා කරනවා වගේ සඤ්ඤාවට තණ්හා කරනවා වගේ තණ්හාවටත් තණ්හා කරනවා. මේ තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් නะ. ඊළඟට විතක්ක විචාර වගෙන හිත යොමු කරනවා, කල්පනා කරනවා. හරි. එක තැනක් ගත්තොත් 10 දෙනෙක් ඉන්නවා. එක ආයතනයක් ගත්තොත් 10 දෙනෙක් ඉන්නවා. එතකොට ඕවා තියෙනකන් ආයේ ඔන්න ලිඳ පිරෙනවා. හිස් කරන්න හිතුවට නේද? එකකින් දහ ජාතියකට දහ ආකාරයකට එනවා. එක උල්පතකින් දහ ආකාරයකට ගලාගෙන එනවා. හරි. එක ආයතනකින් දහ ආකාරයකට එනවා අපේ කෙලෙස් ඇති කරන්න පුළුවන් දේවල්. ඔය දහයටම පුළුවන් අපිව දුකටපත් කරන්න. ඇයි දුකටපත් කරන්නේ? ඒවයි තණ්හාව යෙදෙන හින්දා. තණ්හා සමුදය යෙදුනත් ඵලය දුක. දුකට හේතුව තණ්හාවනේ නේද? දුකට හේතුව තණ්හාව. තණ්හාව තියෙනවා නම් දුක තියෙනවා. ඒතර ඔය දහයෙන් ඕන එකකට කැමති වුණොත් තණ්හා කළොත් ආස කළොත් එහෙම හොහටගත්තේ දුක. ඒ උපදන්නේ දුක. තණ්හාව කියන්නේ මම නෙමෙයි. තණ්හාව කියන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ තණ්හාව. තණ්හා කරන්න මම ඇති. සක්කාය දිට්ඨිය තියෙන. දැන් සක්කාය දිට්ඨිය තියෙන හින්දා තමයි තණ්හාව ඇති වෙන්නේ. ඉන්න හින්දා සක්කාය දිට්ඨිය තියෙනවා කියලා අඳුර ගන්න පුළුවන්. හරි දෙය හරියට දකින්න නැති නිසා කියන්නේ මොකක්ද අර හතරෙන්? කාමෝගද, භවෝගද, අවිද්‍යාවගද, දිට්ඨියෝගද, අවිද්‍යාවගද. එක එක ඇත්ත ඇති හැටි නොදන්නකම. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ තැන් හැටේ ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා යෝක වෙන්නේ. යථාභූත ස්වභාවය නොදන්නකම, මෝඩ වෙන හින්දා. එහෙනම් ඇහි ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවය අහගන්න දකින්න. දන්න දකින්න. ඥානං පස්සං යථාභූතං. චක්කුම් වික්කවේ ඥානං පස්සං යථාභූතං. රූපේ ඥානං පස්සං යථාභූතං. විඥානේ ඥානං පස්සං යථාභූතං. චක්කු විඥානේ කියන්නේ දැන් මේ ඇහැගෙන මේ කතා කරන්නේ. චක්කු සම්පස්සේ ඥානං පස්සං යථාභූතං. චක්කු සම්පස්සජා වේදනා සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වාති. තම්පි ඒකෙත් ඥානං පස්සං යථාභූතං. චක්කු සම්පස්සජා වේදනා සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. තම්පි ඥානං පස්සං යථාභූතං. නිවේදනාවෙත් දන්න දකින කෙනෙක් වෙන්න ඇත්ත ඇති ඇති පවතින ඇත්ත. අපට ඕන ඇත්ත නෙමෙයි පවතින ඇත්ත. ඥානං පස්සං යථාභූතං. එතකොට එහෙම වුණත් එහෙම සම්මාදිට්ඨිය තියෙනවා. ඇත්ත ඇති ඇති දකින කෙනෙක් වුණත් සම්මාදිට්ඨිය තියෙනවා. හරි. පවතින ඇත්ත දකින්න පුළුවන් නුවණ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති වුණොත් මොන හිස්කරන මාර්ගේ පටන් ගන්න පුළුවන්. මාර්ගය දැනගන්නවා. මාර්ගය වඩන්න සුදුසු කෙනෙක් වෙනවා. මාර්ගය වඩන්න සුදුසු කෙනෙක් වෙනවා. එතකන් සුදුසු නෑ. ඒ නිසයි නිකම්ම සමාධිය වැඩුවට සිහිය පැවැත්වුවට මාර්ගය වැඩෙන්නේ නැත්තේ. දහම අහලා නුවණින් අවබෝධ කරගෙන මාර්ගය වඩන්න සුදුසු කෙනෙක් වෙන්න ඕන. ඒක ලැබෙන්නේ මේ ක්ෂණ සම්පත්තිය තියන අයට විතරයි. සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ ක්ෂණ සම්පත්තිය තියන අයට විතරයි. කියන්නේ මිනිස්සෙක් වෙලා ඉන්න ඕන, දහමක් පවතින කාලයක් වෙන්න ඕන, දහමක් ඇහෙන්න ඕන. ක්ෂණ සම්පත්තිය නැති වුණොත් එහෙම සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. සම්මාදිට්ඨිය තියුන්නේ නැත්තම් මාර්ගයට ඇතුල් වෙන්නවත් බැ. ලෝකෙන් එතර වෙන මාර්ගයට ඇතුල් වෙන්නවත් බැ. ඒ නිසායි අපි වාසනාවන්තයි කියන්නේ. ක්ෂණ සම්පත්තිය තියෙනවා කියන්නේ. ඒ ක්ෂණය තමයි මේ ගෙවිලා යන්නේ. නිසයි කල්පනාකාරී වෙන්න ඕන නුවණින් හොයන්න ඕන නේද? තද එහෙ ගැන රූපෙ ගැන චක්කු විඥානෙ ගැන චක්කු සම්පස්සේ ගැන ඔය නිසා හටගන්න වේදනාව ගැන ඔය පස් දෙනා ගැනවත් අඩුගානේ පවතින ඇත්ත දකින යථාභූත ස්වභාවය දකින නුවණක් ඇති කරගන්න වෙනවා. මදුපිණ්ඩික සූත්‍රයේදී පෙන්නනවා ඔය පස්සේ කියන්නේ ප්‍රඥාප්තිය. පනෝ ගන්න එක. පස්ස ප්‍රඥාප්තිය පඤ්ඤා පෙස්සති इति තානමේතං විජ්ජති. පස්ස ප්‍රඥාප්තිය පනෝ ගන්නවා කියන දෙයක් විද්‍යමාන වෙනවා. පස්ස ප්‍රඥාප්තිය තිබුණොත් වේදනා ප්‍රඥාප්තියෙන් පඤ්ඤා පෙස්සති इति තානමේතං විජ්ජති. පස්ස ප්‍රඥාප්තිය තියෙන කෙනාට වේදනා ප්‍රඥාප්තියත් ඇති වෙනවා. එකක් පනව ගන්නවා කියලා දකින්න පුළුවන්. හරි. වේදනා ප්‍රඥාප්තිය තියෙන කෙනාට සංඥා ප්‍රඥාප්තිය එනවා. වේදනා ප්‍රඥාප්තියෙන් සති සංඥා ප්‍රඥාප්තිය ප්‍රඥා ප්‍රසති इति තානමේතං විජ්ජති. සංඥා ප්‍රඥාප්තිය තියෙන කෙනාට එක ගැන කල්පනා කරනා නේද? විතක්ක සඤ්ඤා පඤ්ඤාත්තිය සති විතක්ක පඤ්ඤාත්තෙන් පඤ්ඤා පෙස්සති इति තානමේතං විජ්ජති. ඒතර විතක්ක පඤ්ඤාත්තිය තිබුණොත් එහෙම ප්‍රපංච පඤ්ඤාත්තියට යනවා. ආසිද්ධිය මදුපිණ්ඩික සූත්‍රෙදි දේශනා කරනවා. එහෙනම් අපිට පේනවා මේ පස්ස පඤ්ඤාත්තිය තිබුණා තමයි ඉතුරු ටික වෙන්නේ. පස්ස පඤ්ඤාත්තිය හැදුන්නේ නැත්තම් ඉතුරු ටික පණ වෙන්නේ නැහැ. නේද? දැන් අර 10 අඩු කරගන්න පුළුවන් දැන්. පස්සේට එනකන් නේද? පස්සේ තිබුණා තමයි ඉතුරු ටික. එහෙනම් ඇහැයි රූපේයි චක්කු විඥානේ චක්කු සම්පස්සේයි. දැන් හතරවෙනි එකෙන් 10 හතරකට අඩු කරගන්න පුළුවන් අතන 100 නවන පිහිටියෝ. 60 කීයකට අඩු වෙයිද? හතරවරක් හය 24යි. දැන් 10ක් තියෙන එක 4කට අඩු වෙනවනේ නේද? ඇහැයි රූපෙයි චක්කු විඥානේයි පස්සෙයි කියනකොට. 10 4කට අඩු කරගන්න පුළුවන් පස්සේ ගැන නුවණින් හොයන කෙනාට. මොකද පස්ස ප්‍රඥාප්තිය පනව ගත්තොත් තමයි ඉතුරු ප්‍රඥාප්ති ටික එන්නේ. අර ඔක්කොම ප්‍රඥාප්ති කොට. ඒකත් පනව ගන්නවා කියලා විද්‍යමානය වෙන එකක්. එතකොට ඉතුරු ටික එන්නේ පස්ස ප්‍රඥාප්තිය තිබුණත් විතරයි. ඒක පණව ගත්තොත් විතරයි. ඒක පණව ගත්තේ නැත්නම් ඉතුරු ටික එන්න බෑ. එහෙනම් දැන් 60ක් කිව්වට 24යි තියෙන්නේ. එකක් ගත්තොත් 4යි. ආයතන 6න් එක්කෙනෙක් ගත්තොත් 4යි තියෙන්නේ නේද? ඇහැ ගත්තොත් 4යි තියෙන්නේ. මොනවාද 4? ඇහැයි රූපෙයි චක්කු විඤ්ඤාණේ චක්කු සම්පස්සේ. කන කියන ආයතන ගත්තොත් මොනවාද 4? කනයි ශබ්දෙයි සෝත විඥානෙයි සෝත සම්පස්සේ. නේ. අනේ 24කට අඩු කරලා දුන්නා. 60ක් කරන්න දුන්නේ. හ්ම්. පස්සේ ප්‍රඥාප්තියක් කියලා දැක්කොත් එහෙම තව එක්කෙනෙක් අඩු වෙනවා. ඒකට 3 දෙනා ඉතුරු වෙනවා. නේද? පස්සේ කියන්නේ මේ ඇත්තට තියෙන දෙයක් නෙමෙයි ප්‍රඥාප්තිය පනව ගන්න එකක් කියලා අවබෝධ වුණොත් එහෙනම් පනව ගත්තා නේද? එහෙනම් ඒකට අහු වෙන්නෙත් නැහැ නේද එතකොට? එතකොට අර 3 දෙනා ගැන විතරයි දැන් බලන්න තියෙන්නේ. නේද? ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණය ගැන විතරයි බලන්න තියෙන්නේ. ඒ මතක තියාගන්න කස්සපඤ්ඤාප්තිය පැනවෙන්නේ කවුරු හිටියොත්ද? ඇහැ රූපේ චක්කු විඥානේ හිටියෝ. චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති. එහෙනම් කස්සපඤ්ඤාප්තිය තියෙනවා. කස්සපඤ්ඤාප්තිය තිබුණත් අර 10 දෙනාම ඉන්නවා. ඇහැ තිබුණත් රූප තිබුණත් චක්කු විඥානේ තිබුණොත් ඒ තුන තියෙද්දි කස්සපඤ්ඤාප්තිය පණවන්නේ නැහැ කියලා එකක් නැහැ. හරි. පොඩි විවේකයක් ගම්මෝ ඊටු ටික කතා කරන්න. හොඳයි. විනාඩි 5ක විතර.